ඊළඟට ආචාර්ය උපාලි පන්ලගේ ගරු ඇමතුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම වර්තමාන රජයේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අධ්‍යාපනය පිළිබඳ අපේ ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන්ම සකස් වෙලා තිබෙන්නේ ශිෂ්ට සම්පන්න පුරවැසියෙක්, ඒ වගේම දියුණු මානව සම්පතක් බිහිකර ගැනීමේ ඒ අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන්. අධ්‍යාපනය පිළිබඳ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහන් ප්‍රධානතම මූලධර්ම 6 අතුරින් විශේෂයෙන්ම අධ්‍යාපනය සඳහා සමප්‍රවේශය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මම මේ සභාවට අදහස් දක්වන්න කැමතියි. ගරු සභාපතිතුමනි, අපේ සමාජ සුභසාධන ක්ෂේත්‍රයක් විදිහට සලකලා අධ්‍යාපනයට රජයේ ආයෝජනය කළ යුතුයි කියන එක ප්‍රධාන වශයෙන් පිළිගන්නා දේශපාලන ව්‍යාපාරයක්. අපේ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් විදිහට සලකන්නේ නැහැ. ඒ වෙනුවෙන් රජය කරන්නේ ආයෝජනයක්, විශේෂයෙන්ම අපගේ මානව සම්පත දියුණු කර ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය සාධකයක් විදිහට අපි සලකනවා. ඒ රජයේ අධ්‍යාපනයට අපි ආයෝජනය කරනවා වගේම පෞද්ගලික සහ රාජ්‍ය නොවන ක්ෂේත්‍රවල අධ්‍යාපනය රජයේ අධ්‍යාපනයට සමගාමී විදිහට ගුණාත්මක තත්ත්වයට පත් කළ යුතුයි කියන එකත් අපි ප්‍රතිපත්තියක් විදිහට පිළිගන්නවා. මෙන්න මේ රජයේ ප්‍රතිපත්ති වලට අනුකූලව තමයි අපේ අධ්‍යාපනය පිළිබඳව අපේ 2025 වර්ෂයේ අපි අයවැය ලේඛනය ඉදිරිපත් කරේත්, ඒ වගේම 2026 අපි අයවැය ලේඛනයෙන් මුදල් වෙන් කළා තිබෙන්නේ. ඒ අනුව ගරු සභාපතිතුමනි, රටක් ලෙස අපි සංවර්ධන ඉලක්ක සපුරා ගන්නකොටත්, ඒ වගේම විශේෂයෙන්ම සමාජයේ සමාජ සංවර්ධන ක්‍රියාවලියේදීත් අපට අපේ මානව සම්පත දියුණු කර ගැනීමකින් තොරව අපේ සංවර්ධන ඉලක්ක අපට සපුරා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම අධ්‍යාපනය මගින් අපට අපේ සමාජයේ අසමානතාවය අවම කර ගන්න පුළුවන්, ඒ වගේම සමාජයේ උඩුකුරු චල්ලතාවය දිනා ගැනීමේ ක්‍රියාවලියේදී අපේ රටේ විශේෂයෙන්ම අවබරප්‍රසාදිත සමාජ කණ්ඩායම්වලට පවුල්වල දරුවන්ට අපට තියෙන ප්‍රධානතම මාර්ගය තමයි අධ්‍යාපනය. මෙන්න මේ අරමුණු දිනා ගැනීම සඳහා අපි 2026 වසරේදී විශේෂයෙන්ම ජනාධිපතිතුමා මුදල් ඇමතිතුමා විදිහට ඉදිරිපත් කරපු විසර්ජන පනත් කැටුම් පත මගින් රුපියල් මිලියන 7,04,380ක්, එම නැත්තම් රුපියල් බිලියන 704.3ක් අධ්‍යාපනය සඳහා අපි 2026 වසරට වෙන් කරා. මේ ප්‍රමාණයට තවත් රුපියල් මිලියන 4000කට ආසන්න ප්‍රමාණයක් අයවැය කතාව මගින් ඉදිරිපත් කරා. ඒ අනුව ආසන්න වශයෙන් රුපියල් බිලියන 708ක් අපි 2026 වසරේදී අධ්‍යාපනය සඳහා වෙන් කළා තියෙනවා ගරු සභාපතිතුමියනි. අධ්‍යාපන ඇමතිතුමිය විදිහට ගරු අගමැතිතුමිය මේ අද උදෑසන විවාදයට එක්වමින් සඳහන් කළා, අධ්‍යාපනය සඳහා ලංකාවේ මෑත ඉතිහාසයේ වෙන් කළපු ඉහළම මුදල තමයි 2026 වසරේදී අපි අධ්‍යාපනය සඳහා වෙන් කළා තියෙන්නේ. එය 2026 වසරේ අපේක්ෂිත රජයේ සමස්ත ආදායම වන රුපියල් බිලියන 5,355න් දළ වශයෙන් ආසන්න වශයෙන් 13.16%කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම 2026 වසරේ සමස්ත ප්‍රාථමික වියදම් වලින් 15.7%කට වැඩි ප්‍රමාණයක් අපි අධ්‍යාපනය සඳහා වෙන් කළා තියෙනවා. අපි දැක්කා සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු ඉතාමත් සාධනීය කරුණු ඉදිරිපත් කරා. ඒවා අපේ අමාත්‍යංශයක් විදිහට පිළිගන්න අතරතුර සමහර මන්ත්‍රීවරු ඉදිරිපත් කරා විවේචනයක් විදිහට අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන් කරනවායි කියපෝ 6% පිළිබඳව. ඔව්ගරු සභාපතිතුමනි, අපේ රජයක් විදිහට අපි අදටත් පිළිගන්නවා අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් 6% වෙන් කළ යුතුයි කියන එක. නමුත් අපි ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරා ඉතා පැහැදිලිවම අද අපේ රටේ ආර්ථිකයේ තියෙන තත්ත්වයන් අනුව අපි ක්‍රමානුකූලව තමයි මේ 6% ඒ ඉලක්කය අපි ළඟා කරගත යුත්තේ කියලා. ඒ අනුව තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි ඒ 6% කියනක ඒ ලෙසම සඳහන් කරන්නේ නැතුව ක්‍රමානුකූලව අධ්‍යාපනය සඳහා රජයේ දායකත්වය වැඩි කළ යුතුයි කියන එක අපි සඳහන් කරේ. ප්‍රතිශතයක් ලෙස මෙවර අපි දළ දේශීය නිෂ්පාදනයෙන් 2.04% අධ්‍යාපනය සඳහා වෙන් කළා තියෙනවා. දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් මේ 2017 වසරෙන් පසුව ප්‍රතිශතාත්මකව ඉහළම අගය විදිහට තමයි වාර්තා වෙන්නේ ගරු සභාපතිතුමනි. ලෝකයේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් අපි සාමාන්‍ය විදියට ගත්තොත් දළ දේශීය නිෂ්පාදනයෙන් අපි දියුණු රටවල් සහ අනිකුත් රටවල් ගත්තාම 4%ක අසන්න අගයක් දක්වා වෙන් කරනවා. මෙන්න මේ අගයන් අභිභවා යන විදිහට අධ්‍යාපනය සඳහා රජයේ දායකත්වය වැඩි කිරීම තමයි ක්‍රමානුකූලව වර්තමාන රජයේ ප්‍රධානතම අභිප්‍රාය වෙන්නේ ගරු සභාපතිතුමනි. ඒ වගේම විශේෂයෙන්ම ලංකාවේ උසස් අධ්‍යාපනය ලබන රාජ්‍ය විශ්වවිද්‍යාල පිළිබඳවත් එහි අධ්‍යාපන තත්ත්වයන් ඉහළ නැන්වීම සඳහාත් විශේෂයෙන්ම පසුගිය වසරක කාලය තුළ අපි විශේෂයෙන්ම කටයුතු කරා. විශේෂයෙන්ම මම සඳහන් කරපු උසස් අධ්‍යාපනයේ ලබන ඒ රාජ්‍ය විශ්වවිද්‍යාලවලත් ඒ වගේ ලබා දෙන රාජ්‍ය විශ්වවිද්‍යාලවලත් ඒ වගේම රාජ්‍ය නොවන සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවලත් මේ අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා අපි මේ වෙනකොට විද්වත් කමිටුවක් පත් කරලා ඒ ඔස්සේ ප්‍රතිපත්ති රාමුවක් සකස් කරනවා. අන්න ඒ ඔස්සේ අපි රාජ්‍ය අධ්‍යාපනයත් ඒ වගේම පෞද්ගලික සහ රාජ්‍ය නොවන ක්ෂේත්‍රයේ අධ්‍යාපනයත් ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරීම සඳහා අපේ බලයට පැත්තුණු පළවෙනි වසර සිටම අපි කටයුතු කරා ගරු සභාපතිතුමනි. ඒ කටයුතු අපි ඉදිරි වසරේ තුළදත් ඉදිරියට කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම තමයි අපේ උසස් පෙළ සමත් සිසුන්ට විශේෂයෙන්ම තෝරාගත් ඉහළම දක්ෂතා දක්වන සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රේණිගත විශ්වවිද්‍යාලවල උපාධි හැදෑරීම සඳහා අපි පසුගිය 2025 වසරේදී අයවැය යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ යෝජනාව අපි 2025 වසරේදී ක්‍රියාත්මක කළා. ඒ සඳහා 2026 වසරේදීත් අපි මුදල් වෙන් කරනවා. ඉදිරි වසර කීපය තුළම මේ ශිෂ්‍යත්ව වැඩසටහන දිගටම ක්‍රියාත්මක කිරීම තමයි ගරු සභාපතිතුමනි අපේ කාර්යභාරය වෙන්නේ. ඒ වගේම ලංකාවේ විශ්වවිද්‍යාල දෙස බලනකොට විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන විද්‍යාර්ථීන් 150,000 විතර ඉන්නව දළ වශයෙන්. මේ අතුරින් සැබෑ ලෙස නේවාසිකාගාර පහසුකම් ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නේ 60,000 විතර. දළ වශයෙන් 40%ක් විතර නේවාසිකාගාර පහසුකම් ලබනවා. අපි මෙවර අයවැයෙන් විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර ඇතුළු පොදු පහසුකම් වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 4,000ක් විශේෂයෙන්ම වෙන් කරා ගරු සභාපතිතුමනි. මොකද විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාර පහසුකම් පිළිබඳව අවධානය යොමු කරන්න ඕන, ඔවුන්ගේ ඉගෙනුම් පරිසරය වැඩි දියුණු කරන්න ඕන. ඒ වගේම තමයි විශ්වවිද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල පහසුකම් සහ පර්යේෂණ කටයුතු ගරු සභාපතිතුමනි විශ්වවිද්‍යාලවල තිබෙන්න ඕන දේ තමයි දැනුම හුවමාරු කර ගැනීම විතරක් නෙමෙයි දැනුම ජනනය කරන්නත් ඕන. ඒ දැනුම ජනනය කරන්න නම් අනිවාර්යයෙන්ම අපිට පර්යේෂණ අවශ්‍යය යන්නේ. පර්යේෂණ කටයුතු සඳහාත් අපි මෙවර රුපියල් මිලියන 11,500ක් වෙන් කළ තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ හරහා අපිට නව දැනුම ගවේෂණය කිරීමට නව දැනුම ජනනය කරන්න ඒ ඔස්සේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ටත් සමාජයටත් අලුත් දැනුම ලබා දීම සඳහා මුලපිරීම් කරන්නට අපිට අවස්ථාවක් ලැබෙනවා. විශේෂයෙන්ම 2024 දත්තානුව විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් 65,832ක් මහපොළ ශිෂ්‍යත්වලාභීන් විදියට ඉන්නවා ගරු සභාපතිතුමනි. අපි බලයට පත් වෙනකොට මහපර ශිෂ්‍යාධාර මුදල් ලබා දුන්නේ රුපියල් 5000යි. මේ වසර ඇතුළත අපි විසින් ඉදිරිපත් කරපු අයවැය ලේඛන දෙක තුළ මෙන්න මේ ප්‍රමාණය මාසිකව 100%කින් වැඩි කරා ගරු සභාපතිතුමනි. රුපියල් 5000ක් තිබුණු මහපොළ ශිෂ්‍යාධාර මුදල පසුගිය අයවැයෙන් රුපියල් 7500 දක්වාත් මෙවර අයවැයෙන් අපි රුපියල් 10000ක් වැඩි කරා. ඒ අනුව අපි දෙගුණයක් බවට පරිවර්තනය කරා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගෙන් 36,893 දෙනෙක් ශිෂ්‍යාධාර ලබනවා. මේ අපි බලයට පැමිණෙනකොට ශිෂ්‍යාධාර මාසික වාරිකයේ තිබුණේ රුපියල් 4000යි. අපි දැන් මේ මුදල රුපියල් 9000 දක්වා 2025 සහ 2026 වසරේදී 125%කින් වැඩි කරා ගරු සභාපතිතුමනි. ඒ අනුව අර ශිෂ්‍යයින්ගේ අධ්‍යයන කටයුතු පහසු කිරීම සඳහා අපේ අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අපේ රටේ ආබාධ සහිත ශිෂ්‍යයින් විශේෂයෙන්ම අපේ රටේ දැනට තියෙන දත්ත අනුව 8%කට ආසන්න ප්‍රමාණයක් ආබාධ සහිත ප්‍රජාව. ඔවුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම පිළිබඳව ගත්තාම ඇත්තටම නිකන් සිහිනයක් පමණයි වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ආබාධ සහිත ශිෂ්‍යෝ ගත්තාම වාසිකව දැන් අපි 112 දෙනෙක් විතරයි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් අපි මෙන්න මේ තත්ත්වයේ ඒ වගේම දැනට ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, වාණිජ කළමනා කරන කලා වැනි ක්ෂේත්‍ර 4 විතරයි විශ්වවිද්‍යාලවලට ආබාධ සහිත ශිෂ්‍යෝ ගන්නෙ. මෙන්න මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා අපේ අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙනම අනු කමිටුවක් විදියට කටයුතු කරලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් සමග ප්‍රතිපත්තියක් හදලා අපි ඒක ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒත් එක්කම විශ්වවිද්‍යාලවල ආබාධ සහිත ශිෂ්‍යුන්ගේ අධ්‍යයන කටයුතු පහසු කිරීම සඳහා මෙවර අයවැයෙන් අපි අමතර මාසිකව ජලාය දිරිමත් ගැනීම සඳහා රුපියල් 5000ක දීමනාවකුත් ලබා දීම සඳහා කටයුතු කරලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම තමයි අඩු ආදායම් ලැබියේ පවුල්වල, ඒ කියන්නේ පාසල් පවුල්වල ළමයින්ගේ පාසල් අධ්‍යාපනයේ දිරිමත් ගැනීම සඳහා අපි අමතර රුපියල් 5000ක මාසික දීමනාවක් 2026 අයවැය ලේඛනයේ මගින් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට සමාජයේ අර පහළ කණ්ඩායම් වලට විශේෂයෙන් මට කියන්න ඕන අර මෙතන කියවුණා අර මේ අපි අර බදු අඩු කරනවා කියපු එක අපි බදු අඩු කරේ නැතු වුණත් පාසල් උපකරණ ලිපි ද්‍රව්‍ය වල අපි පසුගිය අයවැයනොත් රුපියල් 6000ක දීමනාවක් ලබා දුන්නා. ඒ ක්‍රියාවලිය අපි ඉදිරියට ගෙනිහිල්ලා 2026 අයවැයේදීත් අපි රුපියල් 6000ක දීමනාවක් ලබා දීලා ඒ වෙනුවෙන් අපි රුපියල් මිලියන 9000ක් අමතරව වෙන් කරලා තියෙනවා. මේ හරහා අපි සමාජයේ පහළම ජනකොටස් වලට සම අවස්ථා අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු අපි සාසල දීලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම මම අවසන් කරන්න කලින් ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගෙන් ඉදිරිපත් වුණා විශ්වවිද්‍යාලවල අනුමත ආචාර්යවරුන්ගේ කාර්ය මණ්ඩලය පිළිබඳවත් ඔවුන්ගේ වැටුප් සහ බදු විහුවයන් පිළිබඳවත් මම කියන්නේ ගොඩාක් දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි. නමුත් විශ්වවිද්‍යාලවල අනුමත කාර්ය මණ්ඩලයේ ඉන්නේ 13215යි. මේ 215 දැනට සේවයේ ඉන්නේ 10466යි. අගෝස්තු මාසයේ වෙනකොට 2020
ගරු ඇමතුමා කාර්යය අවසන්යි.
මම අවසන් කරනවා ගරු සභාපතිතුමනි. මේ කාර්යමණ්ඩලය බඳවා ගැනීම නැවැත්තුවේ අපි නෙමෙයි. පසුගිය රජයන් විසින් තමයි සම්පූර්ණයෙන්ම කාර්යමණ්ඩලය බඳවා ගැනීම නැවැත්තුවේ. දැන්ට තියෙන පුරප්පාඩු 2749 1345 බඳවා ගැනීම සඳහා මේ වෙනකොට අපි කැබිනට් මණ්ඩලයේ විදිහට අනුමත කරලා තියෙනවා. මේවා බඳවා ගැනීමේ ක්‍රියාවලින් ආරම්භ කරලා තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු බඳවා ගැනීම අමාත්‍යාංශයකට එහෙම නැත්නම් UGC කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. විශ්වවිද්‍යාල වලින් කරන්න ඕන. ඒ කටයුතු මේ වෙනකොට
සිදු වෙනවා. ගරු සභාපතිතුමනි,
අවසාන වශයෙන් අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් පරිවර්තනයක් කරමින් ඉන්නවා. 21 වන සියවතට අපේ සමාජයේ සූදානම් කිරීමේදී අපිට අධ්‍යාපනය ඉතාමත් වැදගත් ඒ වනු ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කිරීම සඳහා අපේ රටේ මානව සම්පත දියුණු කිරීමේ ක්‍රියාවලියට අපි අනිවාර්යයෙන්ම නිරත වෙමින් ඉන්නවා ගරු සභාපතිතුමනි.
බෙහෙවින් ස්තුතිමත් වෙනවා ගරු ඇමතුමා.